గరు జయంపతి విక్రమరత్న మంతుమ గరు ఆనంద కుమార్ శ్రీ మంతుమ ముడసనగన్న
මුලසනාරුඩ මන්ත්‍රීතුමනි කම්කරු අමාත්‍යංශයේ අදාළ කාරණා කීපයක් පිළිබඳව මම සඳහන් කරන්න කැමැති. කම්කරු නිලධාරීන්ගේ සේවා කොන්දේසි සර්විස් මිනිට්ස් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. මේ නිසා කම්කරු නීති ක්‍රමවත් විදිහට ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන ලද ලීසා නැත්තං Labor Inspection System Analysis ව්‍යාපෘතිය යන හිට තිබෙන බව අමතුමා දන්වා ඇති. මේ පිළිබඳව වර්තමාන තත්ත්වය කුමක්ද කුමන පීවරක් ගන්නවද කියලා දැනගන්නට කැමැති. මෙසේම සේවක අර්ථසාධක මුදල් පිළිබඳව අද EPF එක මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නය සිදු වී ඇත්තේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුව විසින් මෙම අරමුදල තැන්පතු නිරීක්ෂණය කරන සඳහා නිර්දේශයක් ඉදිරිපත් කර වෘත්තීය සමිතිවල අනුකූලතාවය ලබා ගත්තා. එම යෝජනාවට කුමක්ද උනේ? එම වර්තමාන තත්ත්වය කුමක්ද? එසේම ත්‍රිපාක්ෂික NLAC යෝජනාව මන් National Labor Advisory Committee යෝජනා පිළිබඳව ඒ නිරීක්ෂණවලට කුමක්ද උනේ කියා වෘත්තීය සමිති බලාගෙන ඉන්නවා දැනගන්නට. සේවකයන්ගේ පෞද්ගලික අරමුදල් EPF අරමුදලේ තැන්පත් කර තිබෙනවා. ඒ සිරක්ෂිත කිරීමේ කාර්යය කම්කරු අමාත්‍යංශය සතුයි. ඒ අන්සතු නොකළ හැකි බව කම්කරු පන්තිය අවධාරණය කර සිටිනවා. රැකියා උත්පාදනය වැඩිවීමෙන් පවතින කලක සේවක අර්ථසාධ අරමුදල් වැඩිවීමේ ලකුණු පෙනෙන්නේ නැහැ. එය කම්කරු දෙපාර්තමේන්තුවේ දුර්වලතාවයක් නිසාද නැත්නම් වෙනත් දේශපාලන හේතු නිසාද කියා දැනගන්නට වෘත්තීය සමිති උනන්දු වෙමින් ඉන්නවා. අද ශ්‍රී ලංකාවේ හාම්පුතුන් පුරුදු වී තිබෙන්නේ ස්ථිර හා නිත්‍ය සේවාවන් සඳහා බඳවාගන්නේ කොන්ත්‍රාත් තාවකාලික හෝ අනියම් මත පදනම් මත. එය සිදුවන්නේ මෑන් පවර් ඒජන්සි හරහා. මෙම ක්‍රමවේදය හරහා සේවකයන් බඳවා ගන්න ලබන්නේ සේවක රැකියා සුරක්ෂිතභාවය ඓතිහාසිකම් සුබසාධක පිළිබඳව කිසිම බලාපොරොත්තු තබා ගත නොහැකි තත්ත්වයක් යටතේ වහලුන් ලෙස සේවය යොදවා ගැනීම සිදුවෙනවා. මෙම තත්ත්ව වෙනස් කිරීම සඳහා වෘත්තීය සමිතීන් කාලයක් තිස්සේ වෑයම් කර ඇතත් අමාත්‍යංශයෙන් ඒ පිළිබඳව යහපත් ප්‍රචාරයක් ලැබිලා නැහැ. 2010 වසරේදී පොදු එකඟතාවයකින් නීති කටයුතු සඳහන් සකස් කරගත්තා. එය ඒකමතිකව පිළිගත්තා NLAC එක. එය සභාගත කරන්නට මම කැමති මේ අවස්ථාවේදී. එය දැන් විකෘත කර නැවත NLAC සභාවට ඉදිරිපත් කරලා තිබෙනවා. ත්‍රිපාක්ෂික සභාවේ අනුකමිතිය අනුමැතියෙන් තොරව වෘත්තීය සමිති එකඟතාවයේ නොතක වෘත්තීය සමිති එකඟතාවකින් තොරව සකස් කළ ලියවිල්ලක් බව දැනගන්න ලැබිලා තිනවා. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. එසේම ඔබතුමා කම්කරු මාතෙතුමා කලින් එමාමෙත දුරේම දරද්දී ජාතික කම්කරු ප්‍රඥාප්තිය මුල් කරගෙන කොන්ත්‍රාත් සේවයේ අධෛර්යමත් කිරීම සඳහා නීති ප්‍රතිපාදන සකස් කරපු බව ඔබතුමාට මතක ඇති. හාම්පුතු විසින් කඩාකප්පල් කරනු ලැබුවා. 1995 රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත් ජාතික කම්කරු ප්‍රඥාප්තිය ක්‍රියාවට නැංවීම සඳහා එදා ඉදිරිපත් කළ නීති ගැටුම් පත අදටත් කාලෝචිත බව අපි මතක් කරන්නට ඕනේ. ඒ සම්බන්ධව ක්‍රියා කරන වැඩ කරන ජනතාව වෙනුවෙන් මා ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව කටයුතු කරන ලෙසයි. පසුගිය රාජ්‍ය සමයේ අසාධාරණ කම්කරු භාවිතය නම් අන්ෆෙයා ලේබර් ප්‍රැක්ටිසස් බලරහිත කිරීම සඳහා 1996 56 දරන කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම ලෙස වෘත්තීය සමිතින් ජාතික කම්කරු ත්‍රිපාර්ශ්වික මණ්ඩලයට කෙතුම් පටක් ඉදිරිපත් කෙරුවා. ඒ අද වනතුරු ඉටුපත් කිරීමට අමාත්‍යංශය අපොහොසත් වී ඇති බව කණගාටුවෙන් සඳහන් කර යුතුයි. එම එය ඉටු කිරීමට තිබෙන බාධාව හාම්පුතුන් බව දැනගන්නට ලැබී තියෙනවා. මේ පිළිබඳව මේට ඉඩ දිය නොහැකි. මේ පිළිබඳව අමාත්‍යංශයේ ස්ථාවර කුමක්ද? 1998 සිට සියලු ආණ්ඩු වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව occupational health and safety පිළිබඳව නව කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොකොට හැඟිමුත්තම් සෙල්ලම් කරමින් ඉන්නවා. මෙම තත්ත්වය ඉතාමත්ම ශෝකජනකයි. යල් පවතින නීති යටතේ 30% පමණයි සේවකයන් නීතියෙන් ආවරණය වන්නේ. එනිසා මේ පිළිබඳ අවධානය යොමු කර යුතුයි. සේවයේ නියුක්ත ශ්‍රම බලකායන් 62ක් පමණ සංඛ්‍යාවක් අවිධිමත් අංශයේ අවදානම් සහිත රැකියා නියුක්ති රැකියා නියුක්තින්වල යෙදී සිටිනවා. අවිධිමත් අංශයේ අවදානම් තත්ත්වයේ පසුවෙන් මෙම ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහ ව්‍යවස්ථාවිත කම්කරුවා ඇතින් ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියා වෘත්තීය සමිතිය බලාපොරොත්තු වෙනවා.
ඔබතුමාගේ කාලය අවසානයි
කරමු. අවසාන වශයෙන් සභාපතිතුමනි, විදේශ අමාත්‍යාංශයට යොමු කරන යුතු කාර්යයක් ලාවෝස් ජනරජයේ පදිංචි වැඩ කරන සේවය කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා ශ්‍රී ලාංකිකයන්. ඔවුන්ගේ ඉල්ලීමක් තිබෙනවා ලාවෝස්යට ඇතුල් වීමට අවශ්‍ය ඒ නීති වීසා ක්‍රමය ලිහිල් කරන්නට කියලා අපිට දැනගන්නට ලැබුණා. එසේ ඉස්සර තිබුණා වීසා ඔන් ඇරයිවල්, ඒක අයින් කෙරුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද ඉල්ලීම් අනුව කියලා. නමුත් දැන් තත්ත්වය වෙනස්ලා තිබෙන නිසා, විශේෂයෙන් සාමකාමී තත්ත්වයක් ඇති වෙලා තිබෙන නිසා, ඊට මැදිහත් වෙන ලෙස ඔබතුමාගෙන් දැනටමත් අපේ පෞසි ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් නියුත් සහයෝගිතා ලාවෝස් සහයෝගිතා සංවිධානයත්, ශ්‍රී ලංකා ලාවෝස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සන්ධාන සමිතියත් ඉල්ලීම් කර තිබෙනවා. ඒ පිළිබඳව යහපත් ප්‍රචාරයක් දක්වනවා ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි.
බොහොම ස්තුතියි. Honorable Sumandiran, you have 35 minutes.
Thank you, Honorable Presiding Member, for the opportunity to speak on the heads of expenditure that are under discussion today. I'd like to correct something Honorable Minister of Sports had mentioned a little while ago in this house as to what the TNA is supposed to have agreed with regard to the new constitution. In our deliberations, we have very clearly stated that we stand for one, undivided, indivisible country. That is all that we have agreed to. Now, as to how you describe that, you have to find the right words. We certainly haven't agreed to what is classically known as a unitary state, meaning a particular system of governance. That word has been used in different ways in different places. The country that is said to be the birthplace of notions of parliamentary supremacy, of undivided sovereignty, Great Britain, known as also, although they don't have a constitution, as a unitary kingdom, is able to carve out parts of their territory and give it away. They did so in 1921 and created a Republic of Ireland. Recently held a referendum in Scotland, asking the people of Scotland, not all the people of Great Britain, but people of Scotland, whether they want to go separate. That is possible under what you call a unitary system, because by passing a simple piece of legislation, you can even carve out and give away a part of your territory. That is not possible in federations, because federations is a social contract where they agree to stay together. It's only possible in confederal arrangements, but not in federations. So Switzerland has both words. They were confederation, but they became a federation, and therefore any canton cannot separate and go away. Now, basic information like this must be known and disseminated to the people of the country before people talk about unitary and federal and seek to mislead the country on these words. We are committed, I repeat, to one undivided, not just undivided, but indivisible, even for the future, cannot be divided country. And for the Constitution to ensure, to have provisions that will ensure that the country cannot be divided by any act of parliament or any act whatsoever. But the form of government as to how people exercise their sovereignty must be worked out in such a way that within this one country we can share powers of governance in a meaningful way. I'm not saying share sovereignty. It's possible to share sovereignty, even that is not something that is wrong. But at least share powers of governance at least at three levels, at the central level, at the provincial or regional level, and at the local government level. If this is kept in clear perspective, I think we don't have to fall into this sloganeering without knowing the meaning of words. I'm also saying this while the debate on Ministry of Foreign Affairs is underway, because it is the Ministry of Foreign Affairs that has been tasked with the responsibility of implementing various undertakings Sri Lanka has made to the world. And most important of those is a resolution at the UN Human Rights Council that Sri Lanka co-sponsored. Now, I must say a word to people who think that changes in various parts of the world can make it possible for us to escape from our obligations. These obligations did not come upon us or was not enforced on us. This is not even a resolution of the UN Human Rights Council members who imposed it on us. This is a resolution that we co-sponsored. This is our resolution. This is something that we have told the world that we will do to achieve reconciliation in this country. Because we want to be reconciled. We want all our people to feel that they are Sri Lankans, they are equal Sri Lankans, that no one is a second-class citizen in this country, and to be reconciled, deal with issues that separated us, that alienated sections of this society, and become one country. And for that to be done, you can't suddenly wave a magic wand and say, all right, now today, from today, we are all reconciled, we are one country. That's not possible. There are issues that need to be addressed. Primary one is the constitution, because that is the social contract on which the country functions. But there are other issues also. Because there was a cruel war that we all had to suffer, and in the aftermath, some postmortem of that is necessary. Is necessary to deal with wounds, to ensure that justice is done, to ensure that in the future we can avoid events like that and resolve whatever disputes we have in amicable and in ways that are not violent. And so, there were specific provisions that we agreed to implement. One of the biggest issues was the issue of missing persons, and I must congratulate the government for having taken those first steps. And when that bill was passed, I did say it was a first baby step. Unfortunately, that first baby step remains a first baby step. The second step hasn't been still taken. Yeah, it's taking quite a long time for this baby to move, but a baby is moving, all right. At least crawl, but move forward. I'm not being overly critical. I recognize that there is movement, but that all of that must happen. Because, Honorable Minister, when that is delayed, some people get an idea that you can somehow delay it and absolve yourself from those responsibilities without actually implementing those. And that is a wrong notion. No one should run away with the idea that will ever be possible. That won't be possible. Every word of that resolution that we ourselves said we will do must be implemented. We will support the government in every way possible to ensure that the government keeps to its promises on that. There is an issue of timing, of sequencing, or what can be done now, what should be done later, all of that. And the constitutional reform process, having now taken center stage, we just finished the 44th meeting of the steering committee. In this short time, we've had 44 meetings. The Constitutional Assembly has been presented with 6 subcommittee reports, and you will see how those 6 subcommittees worked furiously, within a very short time span, and came up with very useful reports for discussion in the Assembly and in the country. So that effort has certainly taken center stage, and so it must, because this is the fundamental reason for all of that happened in the country. A constitution, a social contract between its people, which all its people agree with, is a sine qua non for the country to proceed forward. So putting that right and laying emphasis on that, giving priority to that effort, is in fact important, and we do recognize that. And in that process, certain other measures being delayed is understandable, and we appreciate that. I must say that it has our support as well, that so long as the root cause of the conflict is addressed in drafting and enacting a new constitution for ourselves, the other measures can come later. But again, that constructive approach and support by us should not be interpreted or taken advantage of into thinking that having relegated the other measures to be done later, that we can also be cheated in the constitution-making process. There are people from the government, senior ministers included, who are now asking me in the last couple of days, all that you want is the implementation of the 13th Amendment. The Honorable Minister of Sports also had mentioned that a while ago. Everyone in this country must realize that the Tamil people sacrificed over 100,000 lives after the 13th Amendment was enacted, not before. After the 13th Amendment was enacted. It is not for the full implementation of the 13th Amendment that we made all of those sacrifices. That must be clearly understood. During the period 1994 to 2000, during President Chandrika Kumaratunga's time, there was a large consensus in the country also that a fundamental change must be made. And Her Excellency at that time was able to take it to the country saying, there is a war, I can stop the war if this is done. Country is physically, actually, on the ground it is divided, I can reunite the country if this is done. But today the situation is the opposite. There is no war. On the ground there is no division. But that does not mean that the issue has been obliterated. That does not mean that the issue has suddenly vanished. As we have said many times, the LTTE was not the problem. The LTTE was a manifestation of a problem. It must be understood that removing the LTTE from the scene does not deal with the problem. You only dealt with one manifestation of the problem. And unless the leaders of this country advise the people and lead the people into knowing that truth without saying terrorism was the only issue and we have now vanquished it, there is no problem now. That would be wrong. I am not saying this in any threatening way. I am only stating the reality. We are willing to be very reasonable. Any member here who has participated in the deliberations of the steering committee would appreciate that, or in the subcommittees. We are even willing to make compromises that doesn't affect the fundamental aspirations of our people, but compromises nevertheless in order to achieve consensus. That's a constructive approach. But again, some of the attitudes are making me wonder whether that is being taken as signs of weakness. That is not so. It mustn't be taken as signs of weakness. It must be taken as an opportunity to be grasped. Because we do have an opportunity now to change the ground rules, to change the constitution, to move forward, to create a different country for ourselves. And we are ready for that. And it would be a pity if the majority community in this country is not ready to take that hand from us now. If it is interpreted, if our extended hand is interpreted as something that is being stretched because the LTTE lost the war, then you are mistaken. Even right through that period, the Tamil people were willing to extend that hand. And more so now than before, when this government has come together as a national government for that very purpose. For that very purpose. And we realize that this is the moment when we must do all to ensure that is achieved. National reconciliation is achieved on the basis of equality, dignity, equal opportunity for all the different peoples who inhabit this country. The majority will have its own place. They are the majority. That can't be taken away. The majority should not behave as though they are the minorities. and seek protection and guard themselves. That's a very strange phenomenon that you find in this country. The majority must behave like the majority, with magnanimity, not with the minority complex. And if the majority behaves magnanimously, like the majority that they are, a substantive majority that can't be changed, then we can move forward. You have our fullest support to be reasonable, and more than anything else, our assurance that we will carry our people with it, that we will have you will have the consent of all our people for that. But that must be done. If that is not seriously pursued, then there are other issues that you have agreed to do and you are delaying doing must come to the fore, because you are not doing this. If you are not doing this, all of those things can't be even delayed. They must be done. So I must make it very clear to the government that are agreeing that you can't do everything at the same time. Since you have given primacy to the enactment of a new constitution, we can await that. Take the other steps, the baby steps, as the Honourable Minister said, take those baby steps at least. But first achieve this, because if you secure the future through the process of this new constitution for all Sri Lankans, then it would actually be easier to deal with your past. But if you don't do that, deal with the past you must. You will have to. And that will be a far tougher process to contend with. So my appeal to, I'm glad the Honourable Minister is here, under whom all of these responsibilities come, that as we have done up to now, let's discuss, let's agree together how we move forward. But let's do it with a spirit of genuineness and openness and sincerity, that we don't harbor in our minds thoughts of cheating through this process, but being genuine. And the process of constitution making must be done with that kind of clear intention and communicated to the country as such. Thank you so much.
Thank you. Garu Tushara Indurin Damasena Mantrituma, Budumara Vinadi Hatarai.
Bamisuti Darmulasane Mantritumani, Adi Tamatma Tavashe. Vaishishan Tunak Piribanda Tamai Viva the Venom, Palamua, Matukaran at a Kamati Ape, Videsha Rakia Katu Piribanda Matianse, Visheshang Api, Santo Sen Ho, Asanto Sen, Adapi Piligan at Avashai, Adape Vadima, Videsh Vinime, Labina Marge, Videsha Rakia, Nyukta Wang, Labina, Vinime Marge, Kinaka, Santo Sen Ho Akamate, Kamatang Ho Akamate, Abdapi Piligan Sidalatino. Sudang Kale, Te Idam, Polidang, Watuidam Waga Karanokota, Ape Bohoma Adambarakara Sri Lankikyo, E Wate Kuliadakatwatyan Malivetcha Sri Lankikyo, other Videsratwalo to Gihilla, Balamehever Karalahari Kamakne, Upeagana Tatwekata, other Aperata Patala Inno, Eka Adambareho, Kamatenho, Akamatenho, Apikian told him. The May Karaneha Samanda. අපිට කතා කරනකොට සමාජයේ විශාල රැකියා ව්‍යුක්තියක් එක්ක තමයි අපේ ශ්‍රමිකයෝ විදේශගත වෙන්නට පටන් ගත්තේ. එතකොට මේකට විසඳුම හැටියට මට මතකයි ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටපු කාලේ ගංගොලට විශාල වශයෙන් ගංගොල කුඹුරවල ගොයන් හිටෝ හිටෝ පොල්ලතු වියවියා හිටපු අපේ අහිංසක තරුණ තරුණියන්ට ඇඟලුම් කම්හල් ගරු මන්ත්‍රීතුමනි 900කට ආසන්න ප්‍රමාණයක් දාලා ගංගොල තියෙන විරකියාව දුරු කරන්න කටයුතු කළා. දැන් මෙතන කම්කරු අපේ හිටපු ඇමතිතුමත් ඉන්නවා. කියන්නට කනගාටුයි ඒ 900කට ආරම්භ කරපු ඇඟලුම් කම්හල් ප්‍රමාණය අද මේ වෙන විට ඇඟලුම් කම්හල් 300ක් 350ක් දක්වා පහුගිය පාලනය කරපු ආණ්ඩුව හකුලලා දාලා තියෙනවා. මහලොකට කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරනවාට එතුමාලා කවුද ඒ ඇඟලුම් කම්හල්වල වැඩ කරපු සේවකයින්ගේ රැකිය අහිමි කළේ? කවුද ඒ සේවකයින් ගැන බලාගත්තේ? ඒ සේවකයින්ගේ දොට්ට දාන්න අනියමෙන් හරි කටයුතු කළේ කවුද කියන එක මම විශේෂයෙන් මේ අමාත්‍යාංශ දෙකම පටලලා මම ඒක අහන්න කැමතියි. ඒකම අපි දැක්කා පහුගිය කාලේ රිසානා වගේ අපේ අහිංසක තරුණියෝ ඒ මරණීය දඬුවමට නියම වෙලා තියෙද්දි ඒ කාලයන් තුල ඒවා හරියට කළමනාකරණය කරලා බේරගන්න බැරි වුණාට අද අපේ විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යාංශය ජාත්‍යන්තරයත් එක්ක කරන සුහද ගනුදෙනු වලට පින් සිද්ධ වෙන්න විශේෂයෙන් අපේ ඇමතිතුමියට පින් සිද්ධ වෙන්න අපිට හැකි වුණා මේ මෑත කාලයේදී කීප දෙනෙක් අපිට බේරගන්න. එක්කම අද අපේ රටේ අපේ රජයේ ආකල්ප විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. දැන් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයෙන් අපිට පුහුණු කර කර දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව මම එදත් ඒ අමාත්‍යාංශය ගැන කතා කරනකොට කිව්වා අපිට මේසන් බාස්ලා අපේ රටේ තියෙන දේවල් කරන්න අපේ මේසන් බාස්ලා 15,000ක් හිගයි. එතකොට කම්බි බඳින්න 3,000-4,000ක් හිගයි. විදේශ රටවල් වලට යවන්නට නෙමෙයි අපේ රටේ තියෙන වැඩවලට එහෙම හිගයක් තියෙද්දි ඇත්තම සන්තෝෂයි අපි ඇමතිතුමිය එක කතා කළා. අමාත්‍යාංශයේ මගින්ම මැදිහත් වෙලා ඒ අවශ්‍ය ශ්‍රමිකයින්ට පුහුණුවක් දීලා ආකල්ප වෙනසක් ඇති කරලා අර කාන්තාවන් විතරක් රට යවන තත්ත්වයකට නෙවෙයි පුහුණු ශ්‍රමිකයන් යවන වැඩසටහනකට මම හිතන්නේ අතගාලා තියෙනවා. ඒක ගැනත් විශේෂයෙන් සන්තෝෂයකට පත් වෙන්නට ඕනේ. එකම මැදපෙරදිග අපිට තියෙන මාකට් එක අපිට තියෙන ශ්‍රම වෙළඳපොළ මැදපෙරදිගෙන් ඉක්මවා ගිහිල්ලා ලෝකයේ යුරෝපීය රටවල් වලට ඇමරිකාවට යුරෝපීය රටවල් වලට අපේ විවිධ වෘත්තිකයන් හෙදියන් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් විවිධ වෘත්තිකයන් යන වැඩසටහන් දැන් මේ ඉපරේදත් වැටලුවා. දැන් මේ කඳුළු ගෑස් ගහගෙන ශිෂ්‍යයින්ට කඳුළු ගෑස් ගහවා කිව්වා වතුර ප්‍රහාර එල්ල කරා කිව්වා වෛද්‍යවරු. කවුද මේ අපේ රටේ වෛද්‍යවරු වැඩි වෙනවට කවුද මේ විරුද්ධ වෙන්නේ? ඒ වෛද්‍ය විද්‍යාලවලට අපේ ජාතික ධනයෙන් නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ඒ විශ්වවිද්‍යාලවලට ගිය ඒ අපේ රටේ ඉන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ටික ඇයි මේ විරුද්ධ වෙන්නේ? රටේ වෛද්‍යවරු වැඩි වෙන තරමට ඒක වාසිය තියෙන ගරු මන්ත්‍රීතුමනි මේ රටේ ඉන්න මහ ජනතාවට රටේ වෛද්‍යවරු ටික අපිට වැඩි කරලා සියලු වෘත්තිකයන් අපිට වැඩි කරලා කරන්න පුළුවන් නම් අර කුස්සියල ගිහිල්ලා බල මෙහෙවරම් කරන්න ඉන්න අපේ ගෘහ සේවයේ ඉන්න කාන්තාවන් ටික අපිට වළක්වා ගත්තොත්
ඔබතුමාගේ කාලය අවසන් කරගන්න
මට අපේ මන්සූර් මන්තුමාගේ සහ රංජිතලු මන්තුමාගේ පොඩි කාලයක්
නෑ ඔබට මාර විනාඩියක් දෙන්න අපිට කාලය විනාඩියක්
ඒ වගේ තත්ත්වයන් තුල අපි ඇයි ඒ වගේ අපේ ඉන්න ඒ ගුණාත්මක වෘත්තිකයන් අපි පුහුණු කරන්නේ නැත්තේ කියන කාරණාව විශේෂයෙන් මැදිහත් වෙනවා. ඒකම මහා ආඩම්බරයෙන් අපේ මන්ත්‍රීතුමෙක් කිව්වා මේ කොරියා කතාව. කොරියා රැකියා පිළිබඳව දේශපාලනය අත ගහනවා මේවට මැදිහත් වෙනවා කියලා කියන්න ලැජ්ජයි. අපි දැක්ක පහුගිය ආණ්ඩුව කාලේ ගංගොල ඉන්න ප්‍රායසභා මන්ත්‍රීවරුන්ට මට කොරියා රස්සා 3ක් ඇවිල්ලා තියෙනවා 2ක් ඇවිල්ලා තියෙනවා ලක්ෂ 2යි රස්සාවකට. එහෙම තමයි ගංගොල ඉන්න මන්ත්‍රීවරු පහුගිය කාලේ ලොකුවට කොරියා රස්සා පිළිබඳව ඒ කටයුතු කළේ. නමුත් මේ සඳහා ක්‍රමවේදයක් තියෙනවා විභාගයක් තියෙනවා ඒ විභාග පරිපාටි අනුව තමයි කොරියා රැකියාවලට යන්නේ කියන එක විශේෂයෙන් කියන්නට ඕනේ.
අවසන් කරන්න
ඒකම මට විදේශ සේවාව ගැනත් මට කියන්නට ඕනේ. අපේ විදේශ අමාත්‍යතුමත් මෙතන ඉන්නවා. අපේ රටේ විදේශ සේවය සඳහා යවලා තියෙන තානාපති නිලධාරීන් සහ තානාපති සේවයේ ඉන්න බොහෝ නිලධාරීන් බොහෝ දුරට හැසිරෙන සමහර ස්ථානවල මහරජාවරු වගේ අපේ අහිංසක ශ්‍රමිකයෝ ඒ රටවල ඉන්න පුරවැසියන්ගේ ප්‍රශ්නයක් ඉෂ්ට කරගන්න ගියපහම ගණන් ගන්නෙ නැහැ මහරජාවරු හැටියට. ඔවුන් යැපෙන්නේ අපේ රටේ ජාතික ධනයෙන් අපි උපයනගෙන මුදලෙන්. හැබැයි ඒගොල්ලෝ මම කියනවා ඒ අයගේ ඒ මහරජා සංකල්පය වෙනස් වෙලා ග්‍රාම සේවක නිලධාරී මහත්තයෙකුගේ යුතුකම ඒ වගේ තියෙන සියලු ප්‍රශ්න සඳහා මැදිහත්වන්නට කියලා
කියනවා. අවසාන කරන්න කරමු
තමයි. කම්කරු ප්‍රශ්නයක් මට තප්පර 30ක් දෙන්න. අද මේ කම්කරුව පාරට බැහැලා ලොකු උද්ඝෝෂණ ලොකු ප්‍රශ්න මහා විශාල කල්පගෑනියක් මවන්න හදනවා මේ මුන්නහැලා. හැබැයි මෙතුමල්ලගේ නායකයාම තමයි පහුගේ කාලේ එතුමා ජනාධිපතිතුමා වෙන්න කලින් කම්කරු ඇමතිවරේ කැටියට අධ්‍යක්ෂකම් ලැබුව පුද්දලේ. කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කම්කරු පනත ඒව අකුලගත්ත පුද්දලේ. ඇයි අද කම්කරුවන් වීදි බහින්නේ? එතකොට ඒ අය නොවිසඳා විසඳන්නේ නැතුව ඒ ඉතර කරපු ප්‍රශ්න නිසා තමයි අද අපේ
අවසාන කරන්න
කියලා දෙන මේ ප්‍රශ්න සඳහා විසඳුම් සපයන්නේ.
අවසාන කරන්න.
ආලෝකවට කිඹුල් කඳු හොයනවා මේ කොන්ත්‍රාත් සේවකයන් ගැන. අපේ රජය මේ අයවැය තුල මාස 6ක කොන්ත්‍රාත් කාල සීමාව අවුරුද්ද දක්වා දික් කරන්න. එතකොට පෞද්ගලික අංශයේ සේවකයන්ට දින 5ක දින 6ක සේවය වෙනුවට දින 5ක සේවයක් කරන්න. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා රුපියල් 2500කින් පඩි වැඩි කරන්න. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විශාල මැදිහත් වීම අපේ රජය තුලින් කරලා
තියෙනවා. බොහොම ස්තුතියි කරුණාකර අවසන් කරන්න.
ඔව් බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි.
ගරුවාගමෙතුමා
ලාසනින් අවසරයි. මට එක කාරණයක් මේ සභාවට යොමු කරන්න කැමති. මට මේ සභාවේ මන්ත්‍රීව 4 දෙනෙක් ප්‍රකාශ කරා. විශේෂයෙන්ම අද දවල් පාර්ලිමේන්තුවට එන අවස්ථාවේදී ඒගොල්ලේ පැමිණ විශාල අවීරයක් වුණා කියලා පාර්ලිමේන්තුවේ තිබුණ උද්ඝෝෂණ. අපේ වරප්‍රසාද පනතේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ උපලේඛනයේ පළවෙනි අංකය තමයි අයන්නේ පාර්ලිමේන්තුවට පැමිණීමෝ පාර්ලිමේන්තු පිටවියාම අහවිර කිරීම තහනම් කරලා තියෙන්නේ. ඒක පැමිණීමෝ පිටවියාම කිසිම බාධාවක් නැතුව පැමිණීම පිටවියාම අපේ වරප්‍රසාදේ කොටසක්. මම කැමති මේක ඔබතුමා කථානායකතුමාට දැනුම් දීලා කථානායකතුමා මාර්ගයෙන් පොලිසියටත් ඒ වගේම අධිකරණයටත් දැනුම් දෙන්න. It's an ancient privilege which has come. It's one of the oldest privileges in the house that members can come to parliament and return from parliament without being any way disturbed or in any way prevented from doing so. Today what has happened is due to a number of agitations along the road to parliament, they have been delayed from coming here. Now, if there had been a vote, it could have made a big difference. that's why I want this to be brought to the notice of the police and to the judiciary through the speaker, and that they should abide by the provisions of this law. Otherwise, we can say go and enforce the law. I don't want in any way to stop any legitimate protest. That also should go on. So maybe the honorable speaker can speak with the police and the appropriate municipality and other authorities and give them a block of land so that by the road so they can protest. And if you want, ask the media also to be there so they can also be there constantly. As long as they can protest and we can come in here without any obstructions, I think both sides are made. That's the way. We are not saying drive anyone out. Let them protest. One or two lads, if you want, if two or more parties, one, they'll have to auction the right by the hour, but nevertheless, work it out. But let us have the freedom to come here and go.
I will bring it to the Honorable Speaker's attention. Honorable Ms. Prime Minister. Honorable Sumandiran.
Thank you, sir. Just to associate myself on behalf of the opposition with what the Honorable Prime Minister has just said. Second day running, members have been prevented from coming to this house. And I agree with all that has been said. And from the opposition also, we request the Honorable Speaker to look into this matter. Members of Parliament should not in any way be hindered from coming to attend Parliament. As the Honorable Prime Minister has graciously offered space for protesters, I think that's a good thing. They can have their space and we can have our road. Thank you.
Thank you. Garu Udayagamanpila Mantrituma, Ubathumata Vinadi 26.
Garu Sabhapathumani, first of all,
yes.
I would like to draw your attention to a point raised by my good friend and professional colleague, Honorable Sumandiran. He mentioned in his speech, there are things you have agreed to do, but keep delaying those. Mr. Chairman, of course, this allegation was not directed at us. It is directed at the government. He failed to explain what those agreements are. I think either TNA or the government is duty bound to tell this house or to the people what these agreements are. So I not only urge, I earnestly hope in very near future, if my friend is not is going to explain today itself, I am the happiest. If it is not so, the earliest possible time they would explain what these agreements are. I would like to give a few minutes from my
Now, all that I want to
Two minutes, not much.
Yeah, all that I want to say is that you can wake up a sleeping man, but you can't wake up somebody who is pretending to sleep.
That is not strong enough to justify what you mentioned, this house, because it's been in the Hansard. Whatever it is, Garu Sabhapathitumani, පෞගේ කාලේ නිතර ඇහුණු කතාවක් තමයි මහින්ද රාජපක්ෂ යුගයේ මේ රට කොන්වෙලයි තිබුණේ වර්තමාන ආණ්ඩුවේ දූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා. අද ලෝක ප්‍රජාව අපිව පිළි අරගෙන තියෙනවා කියලා නිතරම මේ ආණ්ඩුවේ නායකයන් කියනවා. සමස්ත ලෝකයේම අද ශ්‍රී ලංකාවට උදව් කරන්න අත්වැල් බැඳගෙන ඉන්නවා කියලා අපට ඇහෙනවා. ගරු සභාපතිතුමනි, ජාත්‍යන්තරයේ දිනාගත් බවට පෙන්වන උදාහරණ තමයි බොහෝ වෙලාවට ඇමරිකාවේ රාජ්‍ය ලේකම්තුමාගේ, ඉන්දියාවේ අගමැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය, අපේ ජනාධිපතිතුමාගේ විජය සංචාර විශාල ප්‍රමාණයක් මේ විදේශ අමාත්‍යාංශයේ පොතේ සඳහන් වෙලා තිනවා. මං ගණන් කරගෙන ඉන්න අතරේ මට කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අගමැතිතුමා, ජනාධිපතිතුමා විශාල විදේශ සංචාරවල ගමන් කරලා තියෙනවා. ජනාධිපතිතුමා මතක් කරා එංගලන්ත රජින අත්නේස් ගලවලයි අතරතු දුන්නේ කියලා. මේවා තමයි මේ ජාත්‍යන්තර දිනා ගැනීම සම්බන්ධයෙන් තියෙන උදාහරණ. නමුත් විවාදිත කරුණ වන්නේ, ගරු සභාපතිතුමනි, මේ ඇති වුණාය කියන මිත්‍රත්වවලින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිලාභය කුමක්ද? ඇත්තටම මේ දිනාගත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් රටට වැඩක් වෙලා තියෙනවාද කියලා දැනගැනීමට, මැනගැනීමට ක්‍රමවේදයක් තිබෙනවාද? උත්තරේ ඔව්. කොහොමද අපි මැනගන්නේ? ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව දිනාගෙන ඇත්නම් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ඉදිරියේ එන යෝජනාවලදී වැඩ වඩාත් රටවල් ශ්‍රී ලංකාව රැක ගැනීමට ඉදිරිපත් විය යුතුයි. ඒක අපිට මැනගන්න තිබ්බා. හොඳම අවස්ථාව උනේ පහුගිය සැප්තැම්බර් මාසේ ශ්‍රී ලංකාවට එරෙහිව ආපු යෝජනාවක් තිබුණා, ඇමරිකාවතුළු රටවල් ඉදිරිපත් කරපු. නමුත් ශ්‍රී ලංකාවම ඉතිහාසයේ නොවිරු අයුරින් ඒ යෝජනාවට සමානුග්‍රාහකත්වය දැක්වූ නිසා මේ යෝජනාවට එරෙහිව අපේ මිත්‍රයෝ, අපෙත් එක්ක මේ අලුත් මිත්‍රයෝ අත්වැල් වැඳගනීද කියන කාරණය අපිට මැනගන්න බැරි වුණා. මොනවද අනිත් නිර්ණායක? ජාත්‍යන්තර ප්‍රජාව අපෙත් එක්ක හරිම යාළුයි නම් අපෙන් වැඩි වැඩියෙන් බාණ්ඩ මිලදීගෙන අපේ අපනයන ඉහළ යා යුතුයි. ඒ අයගේ ශ්‍රම වෙළඳපොළ අපිට විවර කරලා දීලා ඒ රටවල වැඩි වැඩියෙන් අපිට රැකියා අවස්ථා ලැබිය යුතුයි. විදේශීය ආයෝජකයන් වැඩි වැඩියෙන් මේ තමන්ගේ හිතවිත්‍ර රට දියුණු කරගන්න ආයෝජනය කරන්න ලංකාවට පැමිණිය යුතුයි. ඒ වගේම අපි දන්නවා යාළුවන්ට තමයි තෑගි දෙන්නේ. එහෙමනම් විදේශීය රටවලින් ශ්‍රී ලංකාවට ලැබෙන තෑගි නැත්තම් විදේශීය ප්‍රදාන ඉහළ යා යුතුයි. ගරු සභාපතිතුමනි, දැන් අපි හැරිලා බලමු අර ලෝකයේ කොන් කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2014යි ලෝකයේ දිනාගත්ත වර්තමාන ආණ්ඩුවේ 2015යි කියන වර්ෂ දෙකේදී මේ කිව්ව නිර්ණායක හැසිරලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි අපනයන ගත්තොත් 2013දී ඩොලර් මිලියන 10,394ක් තිබිලා 2014 ඩොලර් මිලියන 11,130ක් දක්වා ඉහළ ගිය අපේ රටේ අපනයන 2015දී ඩොලර් මිලියන 10,505ක් දක්වා පහත වැටෙනවා. ඒ කියන්නේ ලෝකයේ දිනු ආණ්ඩුව, ලෝකයේ තරහ කරගත්ත ආණ්ඩුව පිටරට බඩු විකුණුපු ප්‍රමාණයෙන්වත් බාණ්ඩ විකුණා ගැනීමට අසමත් වෙනවා. ඊළඟට ජාත්‍යන්තර ප්‍රජාව අපෙත් එක්ක මිත්‍රශීලී වෙලා තමන්ගේ රටේ ශ්‍රම වෙළඳපොළ ශ්‍රී ලාංකිකයන්ට විවෘත කිරීමෙන් මොකද වුණේ කියලා බලමු. අපේ විදේශ රැකියා කටයුතු ගෞරව ඇමතිතුමියත් මෙතන ඉන්නවා. ගරු සභාපතිතුමනි, ලෝම දිනු ආණ්ඩුව අපිට 2013 දී අර ලෝ තරහා කරගත්ත ආණ්ඩුව විදේශ රැකියා 293218ක් 2013 දීත් 307,703ක් 2014 දීත් ගෙනල්ලා තිබෙනවා. හැබැයි 2015 එක 263307 දක්වා පහත වැටි තිබෙනවා. 2010න් පසු වාර්තා වුණු අඩුම විදේශ රැකියා සංඛ්‍යාව වාර්තා වන්නේ 2015 වර්ෂයේදී. ඒ වගේම මිත්‍රශීලී සමිතහරා විදේශ ආයෝජන ආකර්ෂණය කරගෙන තියෙනවද? අගමැතිතුමාගේ හිතමිත්‍ර අර්ජුන් මහේන්ද්‍ර නත්සන් තබා අගමැතිතුමාට බාර දුන්නු මහබැංකු වාර්තාවට අනුව 2014 දී ඩොලර් මිලියන 894ක් රටට පැමිණි ඍජු විදේශීය ආයෝජන 2015 දී ඩොලර් මිලියන 681ක් දක්වා පහත වැටිලා තිබෙන බවයි. ඒ කාලේ නම් කිව්වේ ගරු සභාපතිතුමනි, රාජපක්ෂවරු කොමිස්සිල්ලන හින්දා විදේශීය ආයෝජකව එන්නේ නැහැ, අපේ ආණ්ඩුවක් කෙනකන් ආයෝජකව නොවිසිල්ලෙන් ඉන්නවා මේ රටට ඇවිත් ආයෝජනය කරන්න කියලා. හැබැයි මේ ආණ්ඩුවේම මහබැංකු වාර්තාව කියන්නේ ඒ කතාව පුස්සක් බවයි. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ සියල්ලට වඩා දැන් කොටස් වෙළඳ පොලේ වක්‍ර ආයෝජනේ ඒකත් මේවට දෙවිනි වෙන්නේ නැහැ. 2014 කොළඹ කොටස් වෙළඳ පොලට විදේශීය ආයෝජන රුපියල් බිලියන 22ක් ගලාගෙන ආවත් 2015 දී රුපියල් බිලියන 4.4ක් අපේ කොටස් වෙළඳ පොලෙන් ඉවතට අරගෙන යන්න විදේශීය ආයෝජකව කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මම කලින් සඳහා කරා මිත්‍රශීලීත්වය පෙන්වන හොඳම තැන තමයි තෑගිදීම. එහෙනම් අපි බලමු විදේශීය ප්‍රදාන වලට මොකද වුනේ. 2010 දී රුපියල් බිලියන 10.30ක් වුණු විදේශීය ප්‍රදාන 2014 දී බිලියන 10.6ක් දක්වා පහත වැටිලා තිබුණා. එදා විපක්ෂයේ සිටි ආණ්ඩුවේ උදවිය කිව්වේ මේ විදියට පහත වැටිලා තියෙන්නේ අපි කිව්වා අපි මැදි ආදායම් රටක් බවට පත් වෙච්ච හින්දා දැන් තෑගි ලැබෙන්නේ නැහැ කියලා. එදා එක්සත් ජාතික පක්ෂය කිව්වා නෑ, ධනවත් යුරෝපය තරහ කරගත්ත නිසායි විදේශීය ප්‍රධාන අඩු වුණේ, අපි ආවම ඕක උඩට නගිනවා කියලා. මොකද වෙලා තියෙන්නේ? ඉතිහාසයේ ලිම් පතුලටම 2015 දී විදේශීය ප්‍රධාන ඇදගෙන වට්ටලා 2015 දී අපිට ලැබුණේ රුපියල් බිලියන 5.3ක් පමණයි. එහෙනම් ගරු සභාපතිතුමනි, අලුත් මිතුරන් ඇති වුණත් ඒ අය උදව් නොකරන මිතුරන් බවයි පේන්නේ. ගරු සභාපතිතුමනි, අපනයන විදේශ රැකියා විදේශීය ආයෝජන විදේශීය ප්‍රධාන කියන සෑම ක්ෂේත්‍රයේම මේ නිර්ණායක හතරම බරපතල ලෙස ඇදගෙන වැටීමක් 2015 වසරේ පෙන්නනවා. මේ සංඛ්‍යා ලේඛන පෙන්නන තිත්ත ඇත්ත මොකක්ද? එංගලන්තයේ රජින අත්මේස් ගලවලා අතිගරු ජනාධිපතිතුමාට අතට අත දෙද්දී ජනාධිපතිතුමාට දැනුණු සනීපය මේ රටට ජනතාවට දැනිලා නැහැ කියන එකයි ගරු සභාපතිතුමනි. වත්මන් ආණ්ඩුවේ විදේශීය නායකයන්ගේ විදේශීය සංචාරවල අඩුවක් නැහැ. 2017 වසරටත් පසුගිය වසරට වඩා වැඩි මුදලක් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විදේශ ඇමතිතුමාටත් විදේශ සංචාර සඳහා මුදල් වෙන් කර තිබෙනවා. දැන් විදේශීය නායකයොත් ඒ වගේම අපේ රටේ එනවා, බදාගෙන පිළිගන්නවා, කණ්ඩ දෙනවා, බොන්න දෙනවා, ඊට පස්සේ යාපාලනේ ෂෝක් කියලා යනවා. හැබැයි අපේ රටට දුන්න දෙයක් නැති බව අර නිර්ණායක දිගේ පේනවා. ගරු සභාපතිතුමනි, මේකට කියන්නේ ඩයිනින් ඇන් වයිනින් ඩිප්ලොමසි, කෑමට බීමට විතරක් සීමා වුණු රාජ්‍ය තාන්ත්‍රික භාවය. මෙවැනි මිතුරන්ට බුදුදාමේ නම් කියලා තියෙන්නේ වචී පරම මිත්‍රයෝ කියලා. අවාසනාවට වර්තමාන ආණ්ඩුවට ලැබිලා තියෙන්නේ එහෙම මිතුරු පිරිසක්. ඇයි අපිට එහෙම වුණේ? ඒ ප්‍රශ්නෙට අපි උත්තරේ හෙව්වේ නැත්නම් අපිට මේ අවුල විසඳ ගන්න බෑ. දුකට හේතුව හොයාගත්තේ නැත්නම් දුකින් මිදීමේ මාර්ගය පාද ගන්න බෑ. ගරු සභාපතිතුමනි, පසුගිය ආණ්ඩුව ඉතාම නිවැරදිව ලෝක දේශපාලන ප්‍රවණතා සහ තමන්ගේ මිතුරන් කවුද කියන එක හඳුනාගෙන තිබුණා. ඒ වගේම ඒ නිසා තමයි තුන්වෙනි ලෝකෙට ආසියාවට සමීප වුණේ. මේ සියවස ආසියාවේ සියවසයි. මේ සියවස චීනය, ඉන්දියාව, රුසියාව බබලන සියවසයි. මේ සියවස තුන්වෙනි ලෝකේ රටවල් අලු ගසා නැගී සිටින සියවසයි. මේ සියවස අර කලින් කිව්ව රටවල් ත්‍රිත්වයට දකුණු අප්‍රිකාව, බ්‍රසීලය වැනි තුන්වෙනි ලෝකේ රටවල් බලවතුන් ලෙස නැගී සිටින සියවසයි. මෙන්න මේ කාරණේ හඳුනාගත්ත නිසා තමයි අපේ ආණ්ඩුව ආසියාවට තුන්වෙනි ලෝකෙට නැඹුරු වුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරේ. ගරු සභාපතිතුමනි, අවාසනාවට වර්තමාන ආණ්ඩුව ලෝකයේ දකින්නේ බෙදුම්වාදීන් තෑගි කරන ලද බටහිර කණ්ණාඩියෙන්, CNN, BBC වලින් ලෝකයේ දැකලා තීන්දු තීරණ අරගන්න ගියොත් නම් මේ ආණ්ඩුවට අබසරණයි කියලා තමයි මට කියන්න වෙන්නේ. ගරු සභාපතිතුමනි, අපිට මතකයි මේ ආණ්ඩුව තීරණය කරා බ්‍රිතාන්‍ය ආණ්ඩුව යුරෝපා සංගමේ සමාජිකත්වයේ රඳවා ගැනීමේ ජනමත විචාරණේ දිනයි කියලා. එහෙම හිතලා මේ ආණ්ඩුව විවෘතව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සහාය පළ කළා. මේ ආණ්ඩුවේ නියෝජිතයෝ එංගලන්තෙ ගිහිල්ලා ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ වුණා. මොකද වුනේ? අර බ්‍රිතාන්‍ය මාධ්‍ය වලින් පෙන්නපු දේ නෙවෙයි මහ පොළවේ තිබ්බ ඇත්ත. ජනතාව කතා කරලා කිව්ව ඇත්ත. අවසානයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව පරාජයට පත් වුණා. ඒ වගේම ඇමරිකානු ජනාධිපතිවරණය ගැන CNN වැනි මාධ්‍ය කිව්ව කතා අහලා අපේ රටේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා, ජර්මනිය වගේ, බ්‍රිතාන්‍ය වගේ ඇමරිකාවත්
අමරසේන මන්ත්‍රීතුමා, මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
පාලනය වීමේ.
ගරු අමරසේන මන්ත්‍රීතුමා,
ඔව් ගරු මන්ත්‍රීතුමා, මම අහනවා දැන් මේ ඇමරික බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රචාරය ගැන මෙතුමා.
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න නෙමෙයි, ඔබතුමා වාඩි වෙන්න.
සභාපතිතුමනි, මගේ කාලය සීමිතයි, ඒකට එතුමාට බාධා කරන්න අවස්ථාව තියන්නේ.
ඔබතුමා කතා කරන්න.
දැන් ගරු සභාපතිතුමනි, මේක පෙරදුනාට පස්සේ ජනාධිපතිතුමායේ සඳහන් කළපු ආදරණීය අම්මා තමයි හිලරි ක්ලින්ටන් මැතිණිය. නමුත් හිලරි ක්ලින්ටන් මැතිණිය CNN වලින් පෙන්නපු ලෝකේ නෙවෙයි ඇමරිකාවේ තිබ්බේ. ඒ නිසා ඇමරිකා CNN පෙන්නපු පාර දිගේ ගිහිල්ලා ජනාධිපතිතුමායේ ආදරණීය අම්මගේ ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු පළ කරත් අවසානයේදී ඒ ආදරණීය අම්මා පරාජයට පත් වුණා. එතනින් මේ ආණ්ඩුව නතර වුණේ නැහැ. ගරු සභාපතිතුමනි, 2016 නොවැම්බර් මාසේ 15 වෙනිදා අපේ විදේශ ඇමතිතුමා මෙතන ඉඳලා දැන් එළියට ගියා. ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කියනවා හිලරි ක්ලින්ටන් මැතිණියගේ පරාජය ගැන දුක් වෙනවා. එතුමියගේ ජයග්‍රහණය අපි බලාපොරොත්තු වුණායි කියලා කියනවා. තවමත් ලෝක ප්‍රවණතා තේරුම් ගැනීමේ හැකියාවක් නැති නිසා මේ පවතින ජාතිකවාදී රැල්ල ගැන අවබෝධ කරගැනීමේ හැකියාවක් නොමැති නිසා. නමුත් මංගල සමරවීර ගරු අමාත්‍යතුමාට පෞද්ගලික මතයක් තිබෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් විදියට අපි ඇමරිකානු ජනාධිපතිවරණේ පැත්තක් ගන්නවා නම් ඒක වැරදි. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අනුවණ ක්‍රියාවක් කියන එක අපි සිහිපත් කරන්න ඕනි. ගරු සභාපතිතුමනි, දැන් ඔන්න ඔය ආණ්ඩුව සහය දක්වපු ආණ්ඩුව වලට අත් වෙච්ච ඉරණම. මේකෙන් පේන්නේ ආණ්ඩුවට ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳ දේශපාලන ඉවක් නැහැ කියන එකයි. දැන් අපි හැරෙමු, ඔන්න අපි අලුත් මිතුරෝ හදාගන්න ගිහිලා එනගත්ත තැන්. දැන් අපි හැරෙමු, අපේ මිතුරන් එක්ක අපේ ගනුදෙනු වලට මොකද වුනේ? ගරු සභාපතිතුමනි, කියුබාව කියන්නේ අපේ සෑම දුෂ්කර මොහොතකම ශ්‍රී ලංකාව සමග සිටිය රටක්. ඒ නූතන කියුබාවේ නිර්මාතෘ ෆිඩෙල් කාස්ට්‍රෝ මැතිතුමා පසුගියදා අභාව ප්‍රාප්ත වුණා. මේ පිළිබඳ තුන්වෙනි ලෝකයේ රටවල් වල ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි සමස්ත තුන්වෙනි ලෝකෙම දුකටපත් වුණා. අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා මේ පිළිබඳ ශෝක ප්‍රකාශ නිකුත් කරනවා. අපි දැක්කා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කියුබානු තානාපති කාර්යාලයට ගිහිල්ලා ශෝක ප්‍රකාශ පොතේ සමරු සටහන් තබනවා. නමුත් ගරු සභාපතිතුමනි, අපි දැක්කේ නැහැ විදේශ ඇමතිතුමා හෝ විදේශ අමාත්‍යාංශය ශෝක ප්‍රකාශයක් නිකුත් කරනවා. ගරු සභාපතිතුමනි, කියුබාව කියන්නේ මේ රටේ ජනතාවගේ ආදරේ දිනාගත් රටක්, ශ්‍රී ලංකාවට උදව් කරපු රටක්. කැස්ට්‍රෝ කියන්නේ මේ ලෝකේ පුරා ජනතාවගේ හදවත් තුළ ජීවත් වෙන වීරයෙක්. ජනතාවගේ මතය විදේශ ඇමතිතුමාට නියෝජනය කරන්න බෑයි කියමුකෝ. එක පැත්තකින් කැස්ට්‍රෝ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාවක් වන
සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ සමීප මිත්‍රයෙක්. අනිත් පැත්තෙන් එතුමියා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙක් වන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සමීප මිතුරෙක්. ඒ නිසා මේ රටේ ජනතාවගේ මතේ නියෝජනය කරන්න විදේශ ඇමතිතුමාට බැරි නම් අඩුම ගණනේ මේ ආණ්ඩු කරවන පක්ෂ දෙකේ මතය එතුමා නියෝජනය කළ යුතුව තිබුණා. හැබැයි එතුමා ඒ වෙනුවට අර ඩේලි මිරර් පත්තරේට කිව්වා වගේ තමන්ගේ පෞද්ගලික මතය රටේ මතය බවට පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඉතිහාසයේ පුරා අපෙත් එක්ක හිටගත්ත, ඉතිහාසයේ පුරා අඛණ්ඩව අපෙත් එක්ක හිටගත්ත කියුබාවේ සිත් ඇවුලක් ඇති කරන්න කටයුතු කළා කියන එක බොහොම කනගාටුවෙන් සිහිපත් කරන්න ඕනි. එතුමාට සමහර විට කැස්ට්‍රෝ මැතිතුමා එතුමාගේ ආදරණීය රට ඇමරිකාව දිගින් දිගට රිදවීම ගැන තරහක් ඇති. එතුමාට ඒ පෞද්ගලික මතය දැරීමේ අයිතියකුත් තියෙනවා. හැබැයි අපි විදේශ ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ රට නියෝජනය කිරීම, ආණ්ඩුව නියෝජනය කිරීම මිස තමන්ව නියෝජනය කිරීම නෙවෙයි. ගරු සභාපතිතුමනි, ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉවත් කරගන්න ගැනීමට සහාය දෙන මෙන් ජනාධිපතිතුමන් ඇමරිකාවේ අනාගත ජනාධිපති නැත්නම් තේරී පත්වී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාගෙන් ඉල්ලා සිටියාය කියලා අපි මාධ්‍යවල දැක්කා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කියලා තිබුණා ඒ ඉල්ලීම සහිත විශේෂ පණිවිඩයක් ඇමරිකාවට යැව්වා කියලා. හැබැයි ගරු සභාපතිතුමනි, මේ පණිවිඩය දැක්කම ඇමරිකාව පොඩ්ඩක් කලබල වෙන්න ඉඩ තියෙනවා. මේක ඇමරික ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරගපු කරගත් යෝජනාව හුදෙක් ඇමරිකානු යෝජනාවක් පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වයේ දක්වපු යෝජනාවක්. නිකම්ම නිකන් ශ්‍රී ලංකාව නෙවෙයි, වර්තමාන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සම අනුග්‍රහය දක්වපු යෝජනාවක්. දැන් මේ යෝජනාව ඉවත් කරගන්න, ඒ යෝජනාවේ තියෙන නිශ්චිත කාරණා ඉවත් කරගන්න අපිට උදව් කරන්න කියලා ඇමරිකාවෙන් ඉල්ලා සිටීමෙන් මේ යෝජනාව වැරදි කියලා අතිගරු ජනාධිපතිතුමා පිළිඅරන් තිබෙනවා. පෞගිය වසර එකමාර පුරාම අපි කිව්වේ ඕක තමයි. එහෙනම් විදේශ ඇමතිතුමා නියෝජනය කරලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ මතය නෙවෙයිද? ජාත්‍යන්තරයේදී විදේශ අමාත්‍යාංශය නියෝජනය කරලා තිබෙන්නේ මේ රටේ විධායකයේ ප්‍රධානියාගේ, රාජ්‍යයේ ප්‍රධානියාගේ මතය නෙවෙයිද කියන එක අපිට අතිගරු ජනාධිපතිතුමාගෙනුත් විදේශ අමාත්‍යාංශෙනුත් ඉතාම ලැජ්ජාවෙන් වුණත් අසන්න සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි, දැන් අපි ඊළඟට යමු. අවසාන වශයෙන් ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ අවස්ථාවක උත්තර දෙන්න මට තියෙන සීමිත කාලය මගේ කරුණු ටික කියන්න ඕනි. දැන් අපි කතා කරා කියුබාව ගැන, අපි දැන් ඊළඟට එනවා චීනෙට. ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකා ආණ්ඩුව නැත්නම් රාජපක්ෂ ආණ්ඩුව චීනයේ සමීපයට ගියේ වැරදිලා නෙවෙයි. චීනයට විතරයි අනිත් රටවලට උදව් කරන්න පුළුවන් තත්ත්වයක තිබ්බේ. 2016 ඔක්තෝබර් මාසේ 31 වෙනිදා වෙනකොට චීනයේ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 3.2ක්. එවැනි දැවැන්ත වත්කමක් තියා එයින් භාගයක්වත් තියෙන තවත් රටක් මේ ලෝකේ නැහැ. ඕක දන්න නිසා තමයි ගරු සභාපතිතුමනි, මීට වසර කීපයකට පෙර ඇමරිකාවේ ටයිම් සංගරාව තමන්ගේ කවරේ කතාවේ ඇමරිකාව හඳුන්වලා තිබුණේ චයිමේරිකා කියලා. ඒ කතාව කියනවා ඇමරිකා චීනය නැත්තං ඇමරිකාවකුත් නෑ. ඇමරිකාවේ ප්‍රධානම ආයෝජකය චීනය, ඇමරිකාවේ ප්‍රධානම වෙළඳ හවුල්කරුවා චීනය, ඇමරිකාවට වැඩිම ණය ලබා දෙන ණය හිමියා චීනය.
ඔබතුමා තව විනාඩි 5යි.
ගරු සභාපතිතුමනි, මේ විතරක් ඇමරිකාව විතරක් නෙවෙයි, අද ඇමරිකාවේ තියෙන ප්‍රධානම සන්නානාම ට්‍රේඩ් බ්‍රෑන්ඩ්ස් 20 11 අයිති කරන් තියෙන චීන ආයෝජකයන් එංගලන්තයට ගියාම පසුගිය වසරේ, මට මතක හිටියට ඔක්තෝබර් නැත්තම් නොවැම්බර්, චීන ජනාධිපති එංගලන්තේ සංචාරයට ගියා. එංගලන්තේ සම්ප්‍රදාය තමයි තමන් හමු වෙන්න එන අමුත්තා තමන් ඉන්න කාමරයට එනතුරු රැජින ඉදිරියට යන්නේ නැහැ. හැබැයි එදා රැජින මාලිගාවේ දොර අබියස සිටීමෙන් චීන ජනාධිපතිවරයා පිළිගත්තා. ඇයි ඒ? චීනය එංගලන්තයට අවශ්‍යයි. එංගලන්තයේ වැටී තිබෙන ආර්ථිකයේ ගොඩදැමිය හැක්කේ චීන ආධාර ලැබුණොත් පමණයි. චීන ජනාධිපති ජර්මනියට ගියා. ජර්මනියේ ජනාධිපතිවරයයි චාන්සලර් වරියයි තරඟයට චීනය වර්ණනා කරන්න ගත්තා. චීන ඉතිහාසය, චීන සංස්කෘතිය, චීන කෑම ගැන, යුරෝපයෙන් චීනෙන් යුරෝපයට චීනෙන් ලැබුණු කලිසම ගැන පවා මේ අය තමන්ගේ කතාවල වර්ණා මුඛයෙන් කතා කළා. ඒ නිසා ගරු සභාපතිතුමනි, ලෝක දේශපාලන ප්‍රවණතාවයේ ඉව හරියට අල්ලපු නිසායි මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයට සමීප වුණේ. මොකද්ද මේ ආණ්ඩුව කිව්වේ? මේ ආණ්ඩුව කිව්වා ලංකාව චීන කොලනියක් කරනවා, චීන වරායෙන් ලංකාවේ පරිසරය විනාශ වෙනවා, අපි මේක නතර කරනවා, චීනෙන් ගිනි පොලියට ණය ගන්නවා. දැන් බලයට පත් වුණාට පස්සේ මොකද වුනේ? නතර කරපු චීන වරාය වෙන නමකින් හරි පටන් ගන්න උනේ නැද්ද? නතර කරපු අධිවේගී මාර්ග ඒ චීන සමාගමට දීලා පටන් ගන්න උනේ නැද්ද? ලංකාව චීන කොලනියක් කරනවා කිව්ව අයම මෙදාපාර අයවැයේ අපේ මුදල් ඇමතුමා හම්බන්තොට අක්කර 15,000 චීන ආයෝජකයන් ලබා දීම ගැන කතා කරනවා. ගරු සභාපතිතුමනි, මුලින් චීනය තරහ කරගෙන දැන් මේ ආණ්ඩුව චීනේ පස්සේ යමින් ඉන්නවා. මහදන මුත්තත් ඔය වගේ වැඩක් කරා. ගරු සභාපතිතුමනි, එළු පස්සේ විසඳන්න මහදන මුත්ත ගාවට ගෙනිච්චම මුලින්ම එළුවගේ බෙල්ල කපලයි, ඊට පස්සේ මුට්ටිය බින්දේ. මුට්ටියත් නැහැ, එළුවත් නැහැ. අද චීන ශ්‍රී ලංකා සම්බන්ධතා තානාපතිවරයයි ආණ්ඩුවේ ඇමතිවරුයි ප්‍රසිද්ධියේ එලිපිට ගහගන්න තත්ත්වෙට බිඳවැටලා තිබීම අපි අනාගතය ගැන කනගාටුවෙන් බැලීමට සිදුවෙන කාරණයක් කියන එක සිහිපත් කරන්න ඕනි. ගරු සභාපතිතුමනි, කාලය සීමිත නිසා මම තවත් මිතුරෙක් ගාවට එනවා. ඒ තමයි පකිස්තානයේ. ගරු සභාපතිතුමනි, 1971 ජයිපේ සන්නද්ධ අරගලයේ වෙලාවේ ලෝකයෙන් ආධාර ඉල්ලුවා බණ්ඩාරනායක මැතිණිය. අපිට මුලින්ම උදව් කරන්න පැමිණියේ පකිස්තානයේ. ඊළඟට පටන් ගත්තා ගරු සභාපතිතුමනි කොටිංගේ සන්නද්ධ අරගලයේ ඉදිරියේ ඉන්දියාව අපිට ආධාර කරන්න පැකිලෙද්දී අපිට පුහුණුවින් ලබා දුන්නේ පකිස්තානයේ තුවක්කු, පතොරම්, යුද ටැංකි, කාල තුවක්කු, මේ සියල්ල නැව් ගණන් එව්වේ පකිස්තානයේ. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි 2016 අගෝස්තු 14 වෙනිදා ශ්‍රී ලංකාවේ සිටින පකිස්තාන් තානාපතිවරයා බෂීර් වහාලි මැතිතුමන්ව බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කරන්න බෙදුම්වාදී ත්‍රස්තවාදීන් උත්සාහ කරේ. පකිස්තානය බෙදුම්වාදයට එරෙහිව ඍජුව ලංකාවත් එක්ක සිටගෙන ඉන්න නිසා. ඒ වගේම අපේ ගුවන් නියුමයන්ට මුල් කාලේ හැකියාවක් තිබුණේ නැහැ ගුවන් යානේ පහත් කරලා බෝම්බ හෙලලා ෂෙනික උඩට ගන්න. ඒ නිසා අපි ගොඩාක් කියලා ඉඳන් බෝම්බ දානවා කොටි ප්‍රහාර එල්ල කරයි කියලා. එතකොට වැරදි තැන් වලට වැටෙනවා. ගුවන් යානේ පහත් කරාම කොටින්ගේ ප්‍රහාර වලින් ඇන්ටනෝ ගුවන් යානා ගණනාවක් බිම වැටුණා. අවසානයේ පකිස්තාන ගුවන් නියුමන් තමයි අපේ ගුවන් යානා එලවලා මේ කාරණේ අපේ ගුවන් නියුමන්ට පුහුණු කළේ. පකිස්තානෙට කළගුණ සැලකුවේ කොහොමද? මට අමතකුණා තව වැදගත් කාරණා දෙකක්. එකක් 1991 ඉන්දියාව ශ්‍රී ලංකාවේ තිබ්බ සාක් සමුළුව වර්ජනය කළ ප්‍රේමදාස ජනාධිපතිතුමා අසරණ වුණා. ඒ වෙලාවේ සාක් සමුළුව තියෙන දවසේ ඒ විදිහටම උත්සවේ තියන්න අපි එනවා කියලා පකිස්තානයයි බංගලි දේශයේ රාජ්‍ය නායකයෝ ලංකාවට ආවා. මේ ජාත්‍යන්තර අර්බුද සෑම එකම පකිස්තානේ ලංකාවත් එක්ක හිටගත්තා. අපි පකිස්තානට මොකද කළේ? 1991 ලංකාවට කරපු දේ ඒ විදිහටම 2016 ඉන්දියාව පකිස්තානයට කරා. සාක් සමුළුව වර්ජනය කළා. භූතානයේ, ඇෆ්ගනිස්තානයේ ඒකට පොළඹව ගත්තා. සාක් සම්මුතිය අනුව ගරු සභාපතිතුමනි, එක රටක් වර්ජනය කළා නම් සාක් සමුළුව පවත්වන්න බෑ. නමුත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ පැත්ත අරගෙන තමන්ගේ සම්ප්‍රදායික මිත්‍රයා, ඓතිහාසික මිත්‍රයා, දුෂ්කර සෑම පැයේම ලංකාවත් එක්ක හිටගත් මිත්‍රයා පකිස්තානයේ රිදවීමේ අවශ්‍යතාවය නිසා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරනවා ශ්‍රී ලංකාවත් මේ වර්ජනයට එකතු වෙනවා.
අවසන් කරන ගරු
සභාපතිතුමනි, ඒ නිසා
අවසන් කරන්න
වශයෙන් මම අවසන් කරනවා කතාව. ගරු සභාපතිතුමනි, වර්තමාන විදේශ ඇමතිතුමාට නව දේශපාලන ප්‍රවණ ලෝක දේශපාලන ප්‍රවණතා සහ සැබෑ මිතුරන් හඳුනා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳ වෙනවා. සීලු දෙනාටම තෙරුවන් සරණයි.